గారు ఆనరబుల్ గజేంద్ర కుమార్ పొన్నాంబలం, యూ హ్యావ్ 11 మినిట్స్.
హౌ లాంగ్?
11 మినిట్స్.
I thank you, Honorable Presiding Member. I don't think I'll take all 11 minutes, sir.
Okay.
Or whatever minutes that remains, you can allocate to the Honorable Mujibur Rahman.
Mujibur Rahman already, Honorable Mujibur Rahman.
Has he spoken?
Yeah, already he has given.
So whatever you. Whatever that is remaining, you can share it amongst the other opposition members.
Thank you. Thank you.
Sir, I am not an expert on economics. And in that instance, I don't wish to preach to this House with regards to how this country is to try and get out of the mess that it has created for itself. However, sir, one thing is for certain, common consensus amongst intellectuals is that Sri Lanka must go to the IMF, and in doing so must have a plan for itself with regards to restructuring, not only with regards to restructuring debt, but also with regards to restructuring Sri Lanka itself, with regards to how we are going to govern. And we have a crisis of governance. No one can run away from that reality. So under these circumstances, sir, as a layman when it comes to economic matters, but also more importantly as a Member of Parliament representing the Northeast, I wish to raise a few matters which I think is very pertinent, and which I also believe, if properly addressed, I'm certain will contribute towards addressing the restructuring that is necessary to progress on the dire economic situation that we face. Firstly, sir, if you look at the budget allocations that took place at the last year, you would see that for 2022, defence expenditure as a percentage stands at 14%, and if you take the within the Defence Ministry, if you take military related expenditure, it stands at 12.3%. Last year, that is at the not the at the previous budget for 2021, as a percentage on military matters, it was 10.56%. Now, sir, that is an astonishing figure for a country like Sri Lanka, that economically, especially when you consider 2021 and 2022, both years where Sri Lanka's economy has taken a downturn, to a point that we are literally bankrupt, to have an allocation of, for the Ministry of Defence, 14%, and on the previous year for military-related matters, over 10%, quite honestly, is just simply cannot be justified, especially at a time of peace. Peace in the sense that there is no war, peace in the sense that there is no armed conflict, peace in the sense that every political formation that represents the Tamil people, at least in the past since we did support an armed conflict, is not talking of an armed conflict, is not asking our people to take up arms. To actually increase expenditure for defence in the way in which Sri Lanka has is not justifiable. Also, so the predictions are, the Jain's Defence Weekly predicts that for the next 5 years, there will be an annual percentage increase of 2% for defense. So every year, 2% will be added on. And that really is something that I think the honorable members of this House, especially at a time such as this, should seriously reconsider. Now, if you take military expenditure as of a percentage of GDP, the countries that spend more than Sri Lanka are countries like Australia, the United Kingdom, India, and Israel. If you consider military expenses as a percentage of government expenses, the only country that spends more is Israel. And we all know, Honorable Presiding Member, the situation in Israel is very, very different from the situation in Sri Lanka. The state of Sri Lanka has to spend so much simply because it considers not outsiders as possible enemies who can invade or who can create trouble, but the state of Sri Lanka considers its enemies from within. It considers the Tamils as enemies, it considers now the Muslims as enemies, and this government considers its own people who we boast voted for it, which is the Sinhalese people, also its enemy. So there is something radically wrong with this picture. Instead of having that hostile approach, if the current government and also the opposition can address the fears of the Tamils and the Muslims, those who feel disenfranchised by the Sri Lankan state, then obviously the need to allocate so much for defense just does not or cannot, should not arise. And it is on that basis that I would like to suggest, Honorable Presiding Member, that when this government goes to the IMF, that it seriously looks into this matter, because it is not only in the interest of this government and the people of the whole of Sri Lanka, but certainly it is in the interest of the Tamil people and the people living in the Northeast that the oppressive regime with regards to the military be dismantled. And I say oppressive for two reasons. One is the very physical presence, where you have a presence of 1:14, and in the Vanni region of as awful as 1:5, must be done away with. It is just not healthy, and it is downright oppressive. But also, Honorable Presiding Member, when there is a situation where heinous crimes have been committed against the Tamil people, where the allegation that the Tamil people repeatedly make is that those crimes amount to genocide, crimes against humanity and war crimes, then when you have a military presence in the way in which that exists today, obviously it is also dangerous, because victims would have the persons who in fact inflicted crimes against them living amongst them.
Honorable Pannambalam, you have only 2 minutes.
I'll take that 2 minutes. So for that reason, Honorable Presiding Member, I would strongly suggest that even though it is a late stage, that the government seriously reconsider their expenses on defense. Defense is not just military, Honorable Presiding Member. I must say that they also have a civil security division. I mean, see how absurd the defense establishment is. The civil security division employs Montessori teachers. You see, so they give salaries. It used to be 30,000, now it's more. And they actually employ Montessori teachers. So children as young as toddlers, when they start their life, they start them through a militarization process in the Northeast? What does Montessori teaching have got to do with the military? Why does the civil security division have got to do anything with teaching young toddlers? So that is the mindset. That is the mindset that the defense establishment has with regards to the Northeast. Ordinary Montessori teachers today are protesting in the northern province because they are only paid 6,000 rupees. Their positions have not been made permanent. Can you imagine a family with 6,000 rupees trying to survive 1 week? But that's a reality. But the same person, if he chooses to go and join the civil security division and be that same Montessori teacher, will get over 30,000 rupees.
Your time's
so
up.
Clearly, so clearly there is a very wrong agenda. That agenda must come to a stop. We appeal to the government that before they go to the IMF, that they restructure it in such a way that this militarization stops. If that does not happen, we certainly appeal to the IMF to make that a definite condition when in fact negotiating with the Sri Lankan state. Thank you, sir.
Thank you. ගරු තිස්සවිතාරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. මම මුලින්ම ඊයේ මට කිව්වා විනාඩි 15ක් ලැබෙනවායි කියලා. ඒ කාලේ දැන් හොඳටම කපලා ඒක නිසා මගේ කතාව හංසාගත කරන්න මම අවසර ඔබතුමාගෙන් ලබා ඉල්ලනවා. ඒක කියමින් මේ අප රටේ ජනතාව දුක් විඳින ආකාරය ගැන මම හිතන්නේ හැමෝම දන්නවා. අපේ අනුකම්පාව මේ දක්වනවා. නමුත් අපිටත් වගකීමක් තියෙනවා ඒ තත්ත්වය බිහිවීම ගැන. ඒක නිසා අපි සියලු දෙනාම අපේ ජනතාවට අපේ මේ කණගාටුව ප්‍රකාශ කිරීම අපේ යුතුකම. මේ මුලින්ම මට සඳහන් කරන්න ඕන මේ තියෙන කාලය අඩු කිරීම හේතු කොටගෙන මේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් අපේ රටේ අපි අපේ ජනතාව මේ මූණ දෙන ප්‍රශ්න සියල්ලටම හේතු වෙනවා. එකක් තමයි ඩොලර් හිඟය. ඒ ඩොලර් හිඟය කොච්චර බැහැලා තියෙනවද කියලා මේ සංචිතය දිහා බැලුවහම පැහැදිලි වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 7-8ක් අතරේ මේ බිලියන 7-8 අතරේ තියෙන ඒ සංචිතය දැන් ඩොලර් බිලියන 1කට අඩු ගානක්. යම් විද්‍යාඥයෙක් කිව්වා මේ මිලියන 600ක් පමණයි තියෙන්නේ කියලා. ඉතින් දැන් ඒ වාගේ තත්ත්වයක් තියෙද්දී අපි ණය මේ දශක ගණන් තිස්සේ ණය බර වැඩි වෙලා තියෙනවා. මේ ඒක ඒ තරම් වැඩි වෙලා තියෙනවා. අවුරුදු පුරා අපිට ඩොලර් බිලියන දැන් ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 6ක් ගෙවන්න සිද්ධ වුණා. ඉතින් කොහොමද මේ සංචිතය මේ මට්ටමට බැහැලා අපි ඒක ගෙවන්නේ? ඉතින් පහසු ක්‍රමේ තමයි ආණ්ඩුවක් පහස කරන්නේ ණය ගන්න එකයි. මේ දීර්ඝකාලීන ණය පමණක් නෙමෙයි, සාමාන්‍යයෙන් මේ අඩු පොලියට මේ දෙන මේ ලෝක බැංකු ආසියානු සංවර්ධන බැංකු වගේ ඒවත් පමණක් නෙමෙයි. ඉතින් පුද්ගලික ඒවත් ලබා ගන්න. ඉතින් මෙන්න මේ ණය ගොඩ හේතු කොටගෙන අපිට මේ අපේ අනාගත පරම්පරාවට තමයි බර දාන්නේ. අපි පව් කරන පමණක් නෙමෙයි, අපට දුක් විඳින්න තියෙන පමණක් නෙමෙයි, අපේ අනාගත පරම්පරාවලට ඒක දැනෙනවා. මම ඒක උදාහරණයක් දුන්නොත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සංඛ්‍යා ලේඛන 160ක් පවුල් අපේ රටේ දරිද්‍රතා රේඛාවට අඩු ආදායම්, ඒ කියන්නේ දුප්පත් පවුල් ජීවත් වෙන්න මුදල් මදි. ඒ අතරේ මේ මන්ද පෝෂණයෙන් පෙළනේ 118.3. ඒ කියන්නේ ළමයි 5 දෙනෙක් ගත්තොත් ඒ ළමයි 5 දෙනාගෙන් එක්කෙනෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒකයි අද රටේ තත්ත්වය. ඉතින් ඒ මේ මිතිහීන ළමෙක් වෙනවා විතරක් නෙමෙයි, මානසික දියුණුවත් මේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ළමෙක් තමයි මතුවෙන්නේ. ඒ වාගේ තමයි අනාගත පරම්පරාවක් අපි තියන්නේ. ඉතින් මේ තත්ත්වය අපි ඉඩ දෙන්න පුළුවන්ද? ඉතින් මම මෙතන යෝජනා කරලා තියෙන මගේ විසඳුව ඒක කියන්නේ කෙටියෙන් කිව්වොත් අපිට මේ ණය දැන් මේ අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 6.8ක් ගෙවන්න තියෙනවා, කොටසක් ගෙවලා තියෙනවා. මේ මැයි ජූනි වෙනකොට මේ තව කොටසක් බිලියන 3ක් විතර ගෙවන්න තියෙනවා. මම නම් කියන්නේ ඒක නවත්තන්න. අපිට පුළුවන් මේ ඉංග්‍රීසියෙන් කියන මොරටෝරියම් එකක් ලබා ගන්න. ඒ කියන්නේ අපි ඒ ණය දෙන අයගෙන් සාකච්ඡා කරලා අවසර ලබා ගන්නවා කාලයකට අවුරුදු 5ක් විතර වෙන්න පුළුවන්. ඒ අවුරුදු 5 කාලේදී අපි කිසිම ණයක් ගවන්නේ නැහැ. ඉතින් ඩොලර් බිලියන 30ක් විතර අපිට ඉතුරු කර ගන්න පුළුවන්. ඒක තුළින් අපිට පුළුවන් වෙනවා අපේ දැන් තියෙන මේ මේ ජනතාවගේ දුක, ආහාර හිඟ, බේත් හිඟ, මේ ඒ වගේ ඩීසල් කන්නේ තෙල් හිඟ, මේ ගෑස් හිඟ, මේවා ඔක්කොම අපිට පුළුවන් මේ කාලේ හරිගස්සන්න. උදාහරණයක් හැටියට මම විද්‍යා තාක්ෂණ ඇමති වෙලා ඉන්නකොට නර්ඩ් ආයතනේ අපි බයෝගෑස් ජීව වායු නිෂ්පාදන කරලා ඒකෙන් ගෙදර උයන්ද ක්‍රමයක් අපි ඇති කළා. ඉතින් ගෙදර තියෙන අපද්‍රව්‍ය පාවිච්චි කරලා පුළුවන් වෙනවා ඒකෙන් අවශ්‍ය බලශක්තිය ලබා ගන්න.
ධර්ම මහාචාර්යතුමා කාලය අවසන් වෙලා තින්න අවසන් කරන්න ගත්තා.
ඉතින් මේ තත්ත්වය එක්ක මම අන්තිම වශයෙන් එක වචනයක් කියන්න පුළුවන් නම් මේ අපි මේ අපේ රට තුළ අපේ මේ ජනතාවගේ මේ දුක මේ නැති කිරීමට මාර්ග තියෙනවා. උදාහරණයක් ඇටියට රජය මැදිහත් වෙන්න ඕන, සමුපකාර ක්‍රමයේ දියුණු කරන්න ඕන. කලින් තිබුණ අලෙවි දෙපාර්ට්මන්ට්ුවත් ඒක අයත් ක්‍රියාත්මක කරන්න. ඒක හරහා රජයත් මැදිහත් වෙනකොට තරගයක් තියෙනවා පුද්ගලිකාංශයේ. ඒකෙන් බඩුමිල බස්සන්න පුළුවන් වෙනවා. ඍජුව එක සමුපකාරයෙන් අනිත් මේ නිෂ්පාදිත සමුපකාරයෙන් පාරිභෝගික සමුපකාරයකට ඒ හුවමාරුව කරලා කිසිම අතරමැදි මේ සූරාකන්න ඉඩ නොදී පුළුවන් වෙන අඩු මිලට මේ පාරිභෝගිකයින්ට මේ අවශ්‍ය දේ ලබා දෙන්නත් අනිත් පැත්තෙන් සාධාරණ මිලකට ගොවියට මේ ආදායමක් ලබා දෙන්න. ඉතින් මේ වාගේ ක්‍රම අපි මේ අපේ රට මේ වාගේ තත්වයකට එන්න ඉඩදීම ගැන මම නම් ඉතාමත්ම කනගාටු වෙනවා. මගේ මේ වෛරස PhD ලබාගෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඒක සෑහුනේ නෑ. මේ අපේ රටේ එකම කොමිටියකටවත් පත් කරන්න දැන් මේ අවස්ථාවේදී මට මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න වුණත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් හැටියට ඊයේ පොරොන්දු වෙලා මට අඩු වශයෙන් විනාඩි 15ක්වත් දෙනවයි කියලා දුන්නේ. මේ අත වශයෙන් දුන්නේ මේ ලයිස්ට් මගේ නම නෑ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 10ක් දැන් ලබා දීලා
තියෙනවා. කොහොමත් මේක ලබා දුන්න මන්ත්‍රීතුමාට මගේ ස්තුතිය පල කරමින් මගේ වචන සුවද මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 4ක් කාලයක් තිබෙනවා.
මුලාසුරුණ ගරු මන්ත්‍රීතුමනි, රටක් වශයෙන් අද අපි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පාලා සිටින වෙලාවක ඒ රටේ ජනතාව වෙනුවෙන් වචන කීපයක් කතා කිරීම ගැන මම සතුටු වෙනවා. අපි තමුන්නාසලා අද මේ කතා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වාර්තාව සම්බන්ධව කතා කරන වෙලාවේ අපි රටක් විදිහට ඒ ජාත්‍යන්තර මූල අරමුදල සඳහා අපි ඒ යන වැඩපිළිවෙල පමා වුණත් අපි විශ්වාස කරනවා ඒ හරහා අපිට සහනයක් ලබාගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ඒ තියෙන පීඩිත ඒ ජනතාවට තියෙන ඒ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න මේ රජය කටයුතු කරයි කියලා. මම IMF ඒ මුදල ලබා ගන්න එහෙම නැත්නම් වැඩපිළිවෙල ලබා ගන්න ප්‍රතිඵල ලබා ගන්නකම් අපිට මොකද්ද මේ කාලය තුළ අපිට මොකද්ද ලබා දෙන්න පුළුවන් විසඳුම් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද පහුගිය කාලයේ මාස කීපයක් අපි රජයක් විදිහට විශාල අභියෝගවලට මුහුණ දුන්නත් අපේ ජනතාව විශාල වශයෙන් මහ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. විශේෂයෙන් විදුලිය, එහෙම නැත්නම් ඉන්ධන, එහෙම නැත්නම් ගෑස්, ඒ වගේ විශාල අපේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා මම මගේ අවධානය මම වැඩිපුර යොදවන්න කැමති මේ IMF එකකින් එන මේ සහන ලැබෙනකම් අපි කොහොමද අපේ රජයක් විදියට මේ තත්ත්වය අපි පාලනය කරගන්නේ කියන එක. දැන් අපි මේ රජය ආපුවම බදු සහන ලබලා දීලා අපේ රටේ ව්‍යාපාරිකව ආරක්ෂා කරන්න කටයුතු කෙරුවා. එතකොට දැන් ව්‍යාපාරිකව අපි ආරක්ෂා කරගත්තත් අද අපි බලන්න ඕන දැන් අපිට ව්‍යාපාරිකව ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන එක. මොකද මේකේ තේරුම දැන් අපි මේ පැත්තෙන් බදු විශාල සහන දීලා බිලියන 400කට යම් මුදලක් අපි අපේ ආණ්ඩුවට එන මුදල් අපි ලබා දීලා ව්‍යාපාරිකව රැකගත්තත් අද අපේ තියෙන ඉන්ධන ප්‍රශ්නය, එහෙම නැත්නම් මේ ඩොලරය පා කිරීම තුලින් අපේ ඒ ව්‍යාපාරවලට කරන්න තියෙන ඒ බලපෑම නිසා අපිට පුළුවන් වෙයිද අපේ ව්‍යාපාරිකයා එහෙම නැත්නම් අපේ කර්මාන්ත අපිට රැක ගන්න පුළුවන් කියන එක පුළුවන්ද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕන. මේක තමයි තියෙන අපේ ගැටලුව. අපි දුන්න ඒ සහන වලින් අද අපිට ඒකේ ප්‍රයෝජනයක් අපිට ලැබෙනවද කියන එක විශේෂයෙන් බලන්න ඕන. ඒ වගේම තමයි අපි පසුගිය දවසේ අපි තීන්දුව කෙරුවා මේ ඩොලරය පා කරන්න ගත්ත තීන්දුව තුලින් මේ රටේ මහජනතාවට විඳින්න වෙන එහෙම නැත්නම් අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉතාමත් මිල අධික තත්ත්වයකට පත් වෙන එක අපි කල්පනා කෙරුවද. අද අපි දන්නවා අද රටේ ජනතාවට විශේෂයෙන්ම දුප්පත් ජනතාවක් මේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම සමෘද්ධි ලබන පවුල් 31 ලක්ෂයක් ඉන්නවා. අපි මේ තුලින් මේ ජනතාවට දෙන සහන සම්බන්ධව අපි කල්පනා කෙරුවද? ඉදිරියේදීත් අපි මේ අයට මොකද්ද කරන්නේ? මේ ගැන අපේ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ ඩොලරය පාකිරීම තුලින් අපේ රටේ සියලු ශේෂ්ඨවලට විශාල බලපෑමක් සිදු වුණා. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, ඒ වගේම සෑම කර්මාන්තයක්ම මේ තරහා
අවසන් කරන කාලේ
මේ හරහා අපිට බලපෑමක් සිද්ධ වුණා. නිසා අපි ඉක්මනින් දැන් අපි IMF එක ගැන බලන් ඉඳී අපිට මාස කීපයක් යයි. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ වගේම අපිට තව දේශපාලන ප්‍රශ්නකුත් ඇවිල්ලා තියෙනවා. නිසා අපි සියලු දේ කළමනාකරණය කරගන්න ඕන. නිසා ඒ සියලු දේ කළමනාකරණය කරන ගමන් අපි ජනතාවට වගකීමක් තියෙනවා මේ මාස කීපයේ කොහොමද අපේ ආර්ථිකය හසුරන්නේ කියන එක. මට තියෙන ගැටලු එකයි අපි ඒ නිසා සියලු රජයේ අපි රජයේ මන්ත්‍රීවරු විදිහට අපිට වගකීමක් තියෙනවා අපි මේ වැඩේ කොහොමද කරන්න කියන. මන් නිසා අපි රජයෙන් ඉල්ලනවා මේ මාස කීපය තුළට අපිට විශේෂ වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් අපිට IMF එකේ ඒ වාර්තා එදලා ඒ මුදල ලැබෙද්දි අපේ දේවල් සමහරලාට අපෙන් ගිලිහි යනවා, අපේ කඩා වැටීමට ලක් වෙනවා. නිසා අපි මේ தත්ත්වය මම මගේ මූලික අරමුණ තියෙන්නේ, මගේ මූලික අවධානය තියෙන්නේ මේ පහුගිය මාස කීපය තුළ ලැබබු ඒ ජනතාවට තිබ්බ පීඩනය අද පාරට ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද තවදුරටත් මේ පීඩණයෙන් තොරව ඉස්සරහට අලියන්න පුළුවන් මාස කීපය අපි ඒ සඳහා කොහොමද වැඩපිළිවෙලක් හදන්නේ කියන එක මගේ මූලික ප්‍රශ්නයයි. නිසා අපි සියලු දෙනාගේ මිල්ලන්නේ රජයක් විදිහටත් විපක්ෂයක් විදිහටත් අපි මේ අපි මම විශේෂයෙන් බලාපොරොත්තු වුණා මේ රටේ එළියට බහැපු ජනතාවට මේ සතිය තුල පාර්ලිමේන්තුව තුලින් අපිට පණිවිඩයක් එහෙම නැත්නම් අපිට එකගතාවයක් එන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි පහුගිය දවස් 4ෙම දැක්කේ ජනතාව බලන් හිටියට ජනතාවට එකෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. අපි සියලු දෙනා අපි කතා කරුවත් එහෙම නැත්තා එකකතාවයට අපි එන්න බැරුව ගියා. මේක ජනතාව බලන් හිටියා, එළියට බහැපු ජනතාව බලන් හිටියේ මේ සතියේ මේ පාර්ලිමේන්තුව මොකද කරන්න කියන එක. නමුත් මං හිතන්නේ අද මේ දවසේ පාර්ලිමේන්තුව අවසන් වෙද්දී මේ සතිය තුලින් ඒ ජනතාවට සහනයක් එහෙම නැත්තම් ජනතාවට එකකතාවයක් මේ පාර්ලිමේන්තුව තුලින් ලැබුණ නැති නිසා මටත් පාර්ලිමේන්තු අලුතෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මමත් විශේෂයෙන්ම කනගාටු වෙනවා මේ 225 දෙනාගේ ඇතුළතදී ඉඳලා අපිට මේ සහනයක් එහෙම නැත්නම් අපිට එකගතාවයක් ලබා ගන්න බැරි වීම ගැන මම පෞද්ගලිකව මගේ ශෝකය එහෙම නැත්නම් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
සුධීගරු මන්ත්‍රීතුමා, ගරු හේෂා විධානගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක්.
ඔව්. ගරු මූලාසන වලට සභාපතිතුමනි, අපි දැක්කා අද අවසානට කතා කරපු මන්ත්‍රීතුමාගේ දක්වා බොහෝ මන්ත්‍රීවරු කතා කරේ මේ ඇති වෙලා තියෙන தත්ත්වය හරහා ඔවුන්ට ඇති වෙච්ච தත්ත්වය. එතුමා ආණ්ඩුවට ශෝකයක් ප්‍රකාශ කරා. ඒක නම් හරි වැදගත්. ඈ එතුමාට දැනලා තියෙන හොඳටම. ගරු සභාපතිතුමනි, දැන් මේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ල මේ රටේ ප්‍රධාන අමාත්‍යාංශය වෙන මුදල් අමාත්‍යාංශය ඇතුලේ මහා විහිළුවක් වෙනවා. පහුගිය දවසක බැසිල් රාජපක්ෂ මහත්තයා අයින් වුණා කියලා කිව්වා. ඊට පස්සේ ආපහු අලි සබ්රි මහත්තයා දිවුරුම් දුන්නා කියලා කිව්වා. ආපහු එතුමා ඉල්ලා අස්සුනා කියලා කිව්වා. උදේ කතා කරනකොට එතුමා වචනයක් කතා කරේ නැහැ. ඒ ගැන එතුමා වෙන කාරණා ටිකක් ගැන කතා කළා. අද කතා කරන පාර්ලිමේන්තුව කතා කරනකොට හැබැයි අද මේ මොහොත වෙනකොට එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මම පාර්ලිමේන්තුවේ කතා කරේ මුදල් නැමැතිවරයා විදියට කියලා. මේ රටේ මේ ප්‍රශ්නය අහ බලාගෙන ඉන්න ජනතාවට පාරින ජනතාවට තේරෙනවා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ විශ්වාසනීයත්වයක් හදන්න තියාගරු සභාපතිතුමනි මේක ඇතුලේ තනිකර ගේම් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ රටේ ඇමතිකම් හිතන විදිහට අතාරිනවා, ආයි ඉන්නවා කියලා කියනවා, ආයි එක එක දේවල් කියනවා. මේක ඇවිල්ලා හෙටට දෙන පණිවිඩය තමයි මේ ඉන්න සෙට් එකේ මොළුගඩි ටික මාරු කරලා. මේ ඉන්න සෙට් එකේ දැන් පළවෙනි සැරේ පාර්ලිමේන්තුවට ආවම තාම චෝදනා ටික එළියට එන්න විදියක් නැහැ. පැටිකිරිය දැනගන්න විදියක් නැහැ. ඒ කට්ටියක් දාලා පිටිපස්සේ ඉඳගෙන ඉවෙලා නූල හොල්ලන ගතියක් අපිට පේන්නේ. අලි සබ්රි මහත්තයා මොන වගේද කියලා අපි දන්නේ නැහැ. අලි සබ්රි මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලි වෙරලා ඇමතිවරයෙක් වෙලා එතුමගේ දේශපාලන ජීවිතය අවුරුදු 2යි. හැබැයි එතුමා දාලා මේ ප්‍රශ්නේ වහලා දාන්න පුළුවන් කියලා විශ්වාස කරනවනම් එහෙමනම් මේ පාරේ ඉන්න ජනතාවට දෙන්න උත්තරේ ආයි මොනවද කතා? ඒ වගේම මම දැක්ක මීට පෙර කතා කරපු ප්‍රසන්න රණවීර මැතිතුමා එතුමා කතා කරන වෙලාවේ කිව්වා මේ රටේ ජනතාව කියන්නේ නැහැ කිව්වා ජනාධිපතිරයන්න කියලා. මේ රටේ ජනතාව කියන්නේ නැහැ කිව්වා අගමැතිරයන්න. මේ රටේ ජනතාව කියන්නේ 225ටම යන්නේ කියලා. එතුමාට මං හිතන්නේ මේ අර කෑලි හැරි මෙන් අහුවෙනේ ටික අරන් ඇවිල්ලා තමයි පාර්ලිමේන්තුවේ විනාඩි 3 කතා කරේ. එතුමාට එක්කෝ වෙන මොනවා හරි බෑ මේක කියෝ ගන්න නැත්තම් දෙසිය විසිපහම යන්න කියන්න අර එතුමල්ල කරපු පාර්ලිමේන්තු ඇතුළු කරපු පාහර වැඩහින්ද මිදුරු මිරිස් කුඩු ගහලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකේ රටේම ඉන්න ජනතාවට මේකේ හරක් ගොඩක් ඉන්නවා කියන පණිවිඩය දුන්නේ ඒ මහත්තුරු තමයි. අද මේ අන්තිම මොහොතේත් ගෝඨාභය මහත්තයර කඩේ ගිහිල්ලා මේ ප්‍රශ්නේ උත්තරේ හොයන්න බෑ. ශාපි කියනවා මේ ප්‍රශ්නේ ගැඹුර කොතනද කියලා හොයලා බලන්න. අයාලේ ගිහින් ණය අරගෙන කිසිම පිළිවෙලක් නැතුව ණය අරගෙන අරගෙන අනවශ්‍ය ව්‍යාපෘති කරලා තමන්ට හිතෙන හිතන ව්‍යාපාරිකව හදලා මේ ගමන යන්න උත්සාහ කරා මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒකල අතෑරලා දාලි වෙලා හැනගත්තර පස්සේ දැන් මල්ලි මේ වැඩේ පටන් අරගෙන මේක දැන් අවුරුදු දෙකකින් ගිහින් තියෙන තැන ඔබ දන්නවා. ගරු සභාපතිතුමනි බලන්න මේක නිකන් ස්වභාවික ආපු විපතක්ද? මේක මහ ජනතාවගේ වරදින් ආපු දෙයක්ද? මේ රටේ රාජ්‍ය නිලධාරී බහුතරයක්ගේ වරදින් ආපු දෙයක්ද? මොකද සුළුතර රාජ්‍ය නිලධාරීන් මේකට වක් කියන්න ඕනි. ඒ නිසා මේක සාමාන්‍ය ජනතාවට අද විඳින්න වෙලා තියෙන්නේ මේ දේශපාලනඥයෝ ගත්ත කාලකන්ණි තීන්දු නිසා. සාද රටේ ජනතාව පාරට බහැලා ඉල්ලන ඉල්ලීම ගැන අපමල් රේණුවක තකන්න මේ ආණ්ඩුවට උමනාවකුත් නැහැ, දැනිලත් නැහැ, අදහසුත් නැහැ. නිසා ගරු සභාපතිතුමනි අවසන් මොහොතේ මේ වෙනකොට ඒකාධිපති වියරුවෙන් ජනාධිපතිවරයා තීන්දුව අරගෙන ඉඳලා ඒක තමයි ජෝන්ස්ටන් නැමැතුමාගෙන් පේන්නේ. අයි වෙන්නේ නැහැ. අපි මේකට මූණ දෙනවා. අපි ඕන දෙයකට සූදානම්. මේවා තමයි මේ දවස්වල ඇමතුරු. මේ කාටද කියන්නේ? මේ විපක්ෂර නෙමෙයි කියන්නේ. මේ කියන්නේ පාරේ ඉන්න අපේ රටේ පුරවැසියන්ට ඡන්දය දීපු මිනිස්සුන්ට කියනවා. දැන් අපිට ඕන විදිහට අපි කරගෙන යනවා. අපි මේ උඹලා කියන දේ අහන්නේ නැහැ. උඹලා දැඟලුවට අපි ඒකට සැලෙන්නේ නැහැ. අපි මේක කරගෙන යනවා කියලා බය නැතුව කියනවා. උඹලා එන ඕන ගේම් මේකට අපි ලේස්ටි කියලා සමහර ඇමතුරු කිව්වා. දැන් මේ ප්‍රශ්නේ විසඳෙයිද? මේ පාර්ලිමේන්තුවේ තව අවුරුද්දක් කතා කරත් මේ ඉන්න උද්දච්ච මානසිකත්වයෙන් හිටියොත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කරු සභාපතිතුමනි. එවනම් දැන් අපිට සිද්ධ වෙනවා මේක විසඳ ගන්න වෙන විකල්ප හොයන්න. අපි ව්‍යවස්ථානුකූලව ගේන්න පුළුවන් ඒ යෝජනා පාර්ලිමේන්තුවට ගේනවා. ඒ පාර්ලිමේන්තුවට ගේනකොට රටේ ජනතාවගේ ඡන්දයෙන් ඇවිල්ලා ඒ ජනතාවගේ ඡන්දයට වටිනාකමක් දෙන මේ රටට සැබවින්ම ආදරේ දේශප්‍රේමින් ඉන්නවා නම් මේ වෙලාවේ මේ ආණ්ඩුව ගෙදර යන්න කියන දැවැන්ත ජනතා විරෝධයට සහය දෙන්න ඒ අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන හරහා මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය කටයුතු වලදී සහය දිය යුතුයි. හැබැයි යම් කිසි විදියක මේ ගේන යෝජනාවට පක්ෂව ඡන්දයක් දෙන්න බැරුව තමන්ගේ කැමැත්ත දෙන්න බැරුව හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්න බැලුව බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සාටකේ පිටිපස්සේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේ සමාජය තුලින් දෙන්න ඕන පණිවිඩය දෙයි. දැන් ටික ටික දෙනවා හිටානි දිනකට ඩබල් ට්‍රිපල් වෙලා හම්බේ කරු සභාපතිතුමනි. ඒවා මේ රට තුල නිර්මාණය කරගන්න දේවල්. මේ අහිංසක ජනතාවට ඒකට පාරින ජනතාවට බැනල වැඩක් නැහැ. මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයර යන්න හිතන්නේ නැත්තම් මේකේ බලය මැරිලා හරි තියාගන්න කියලා හිතනවා නම් චවේන්ද්‍ර සිල්ලාගේ හයි අරගෙන හරි මේක අරන් යන්න කියලා හිතනවා නම් හැබැයි රටේ ජනතාවට තියෙන විකල්පය ඔය පාරේ සටන විතරයි. වෙන කරන්න දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමාරුවෙන් හරි මේක අරගෙන යනවා කියන තැන ඉඳගෙන මේක කොහොම හරි කරගෙන යන කියලා තැන ඉන්නවා නම් කකුලක් පිටිපස්සට තියන්න බැරි නම් රටේ ජනතාවට තියෙන එකම විසඳුම පාර විසඳුම විතරයි. බැසිල් රාජපක්ෂ මහත්තය ගැන කියලා වැඩක් නැහැ. අද දැන් මේ කතා කරන විදිය මේ ප්‍රශ්නෙට උත්තරයක්ද? දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ගේන්න මේ රටේ සියලුම ජනතා විරුද්ධ වෙද්දි 20 වෙනි සංශෝධනය ගෙනහල්ලා එතුමගේ පුරවැසිභාවය අයින් කරගන්න එතුමා බෑ කියද්දි ඒකට හයිය දෙන්න පුරවැසිභාවය අයින් කරන්න බෑ කියු බැසිල්ට ව්‍යවස්ථා වෙනස් කළ පාර්ලිමේන්තුවට එන්න මුදල් ඇමති පුටුවේ ඉන්න අවස්ථාව හදපු ගෝඨාභය මහත්තයාගෙන් මීට වැඩිය දෙයක් මේ රටේ ජනතාවට බලාපොරොත්තු වෙන්න බෑ. අන්න ඒ නිසා තමයි අද මේ රටේ ජනතාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂට වගකීමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනතාව වෙනුවෙන් අපමල් ඒනුවක තැකීමක් නැහැ. ඒකයි යන්න කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් අදේ මඩකොඩේ වැටලා තිනවා. දැන් කියනවා 113 පෙන්නන්න 113 පෙන්නනවා නම් අපි ඕන වෙලාවක දීලා යනවා කියලා. එහෙම බලය ගන්න විපක්ෂයට උමනාවක් නැහැ. එහෙම බලය ගන්න කෙනෙක් නෙමේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මේ රාජපක්ෂල විනාශ කරපු කුණුකොඩේ වැටිලා මේ රටේ එදා ජනතාව 155ක් හයිය දීපු සජිත් ප්‍රේමදාස මහත්තයාට රාජපක්ෂ සාපේ එක කොටස්කාරයක් වෙන්න අවශ්‍ය නැහැ. නිසා අපි කියනවා අපි මේ රටේ ජනතාවට වග කියන විපක්ෂයක් විදියට අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පාර්ලිමේන්තුව තුල ගත හැකි සියලුම සාධනීය ක්‍රියාමාර්ග ගන්නෝ විතරක් නෙමෙයි මේ බොරු ස්වාධීන භාවයන් පෙන්නලා ආයිසරයක් ආණ්ඩුවට ජග්ගහන්න ලේස්තුලා ඉන්න වීරවංශ පන්නේ ගම්මන්පිල පන්නේ මේ රටේ දේශපාලුවන්ට ඇත්තටම මේ රට ආදරයක් තියනවද නැද්ද කියන එකත් හිත අනිද්දා දැනගන්න පුළුවන් වෙයි. ෂා දැන් මේක කාරණාව පැහැදිලි. මේ පැහැදිලි වෙලා තියෙන තත්ත්වය උඩ තව දුරටත් මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ උත්තරයක් එන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙන් උත්තරයක් එන්නේ නැහැ. මේ රටේ ඉදිරියට නිර්මාණය වෙන පාලනය කෙබඳු එකක්ද කියන එකේ පණිවිඩය අද පාර්ලිමේන්තුව තුල දීලා තියෙනවා. ඒ පණිවිඩය තමයි ඒකාධිපති ස්වරූපයෙන් මේ රට උඹල මරාගෙන හරියනවා. ඒ නිසා මම කියනවා ගරු සභාපතිතුමනි, මේ රටේ යම් කිසි එක ජීවිතයක් හරි අහිමි වෙනවා නම් ජනාධිපතිවරයා ඉඳලා මේ ආණ්ඩුවේ වාඩි වෙලා තාම ජනතාව වෙනුවෙන් හිට ගන්න බැරි හැම මන්ත්‍රීවරයෙක්ම මිනී මරුවෙක් ලෙස මේ රටේ ඉතිහාසය නම් කරાવි. මොකද හේතුව ඒ මිනී මරුව තමයි අද මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙද්දි උත්තරේ හොයාගන්න ඌමනාවක් නැතුව ඇතැරලා දාලා මේ රටේ ජනතාවගේ ජීවිත පිළිගන්නකම් පාඩු වෙන්නේ. සා අපි විශ්වාස කරනවා අදින් මෙතනින් එහාට අපි මේ කතා කරන අපිටත් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා උත්තර හොයන්න බැරි වෙයි. අපිටත් පාරට බහින්න මේ ජනතාවත් එක්ක අපේ පක්ෂ දේශපාලනය ඒ සියල්ලට වඩා පුරවැසියෝ විදියට මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ රටේ ජීවත් වෙන මිනිස්සු විදියට මේ අහිංසක මිනිස්සුත් එක්ක පාරට බෑලා එකට එක ඉඳගෙන මේ රාජපක්ෂලගෙන් මේ රට බේර ගැනීමේ සටනට අපි සමාජික විදියට එකතු වෙන්න වෙයි කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් කියනවා මේ තියෙන තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තුනේ මීට වැඩිය ජනතාවට දැනෙන වෙනසක්. මේ අද හිර වෙලා ඉන්න ඩීසල් පෝලිමේ ඉන්න ගෑස් පෝලිමේ ඉන්න ඒ වගේම කිරිපිටි පෝලිමේ ඉන්න ඒ අහිංසක අම්මල තාත්තලට අවුරුදු කන්න නෙමෙයි තමන්ගේ දරුවට බඩ පිරෙන්න මොන හරි දෙයක් දෙන්න පුළුවන් වඩපිටාවක් හදා ගන්න මේ සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රයෝජනට ගනී කියලා. අද එහෙම දෙයක් උනේ නැහැ. එහෙමනම් අපි අවසාන වශයෙන් කියනවා කරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනියන මේ හයිය දෙන මන්ත්‍රීවරු වෙනුවෙන් මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ඒකට කළ යුතු දේ ඒක එළවන්න අවශ්‍ය ගතියුතු පියවර වෙනුවෙන් අපි ඔබත් එක්ක එකතු වෙනවා. ඒ මන්ත්‍රීකම් තියාගෙන ඒ දේශපාලනේ තනතුරු තියාගෙන මේ රටේ පුරවැසියෝ විදියට කියන කාරණා මතක් කරමින් අවසාන කාරණා විදියට කියන මේ පාර්ලිමේන්තුව මේ තත්ත්වර නම් යන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනතාවගේ ප්‍රශ්න වලට මේ විදියට නම් උත්තර දෙන්නේ මේ වගේ ගොබ්බ විදියට මේ පාර්ලිමේන්තුව තවදුරටත් ඇල්ලු කරලා කතානායකතුමත් වැටකොළු පතෝල පාර්ලිමේන්තුවක් අරගෙන යන්න උත්සාහ කරනවා නම් මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් රජයේ මුදල් වියදම් කරලා අහිංසක මිනිස්සුගේ බදු මුදල් වියදම් කරලි වෙලා මෙහෙම පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්න වැඩක් නැහැ. ඒක තමයි මිනිස්සු කියන්නේ මේක ගිනි තියලා දාන්න 225ම මකබෑවිලා යන්න කියලා. ඒ නිසා එවැනි තත්ත්වයක් ඉදිරියේදී සැබෑවට මේ සමාජය තුළ දකින්න වෙන දවස වැඩි ඈතක නොවි කියමි. තව මොහොතක් හරි හිතලා මේ රටට අබමල් රේණුවකාරී ආදරයක් තියෙන මන්ත්‍රීවරු ඉන්නවනම් ආණ්ඩුවේ නැගිටලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න කියලා ආරාධනා කරමින් මගේ වචන කීප අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතිකරු මන්ත්‍රීතුමා. ඔව් ගරු මන්ත්‍රීතුමා.
ගලෝ මෝනාසනේ මන්ත්‍රුමනි, මේ පාර්ලිමේන්තුව අපි දන්නවා 19 වෙනි දිනක කල්තබලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා ස්ථාවර නියෝග අනුව ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ඉල්ලීම පරිදි කතානායකතුමාට පාර්ලිමේන්තුවේ ඊට කලින් ඕනනම් කැඳවන්න පුළුවන්. මොකද 19 ගැන තව දවස් 10ක් තියෙනවා. මේ අවුරුදු කාලේ වුණාට මේ අවුරුදු කන්න බැරිලා තියෙන. හැබැයි රටේ මිනිස්සුන්ට විසඳුමක් මේ සතියේ පාර්ලිමේන්තුවේ ලැබුණේ නැහැ. දැන් අර ආණ්ඩුවත් අල්ලනකොට සොහොන් පිටියක් වගේ එක මිනිස්සෙක්වත් ඇමතිවරුකුත් නැහැ, මන්ත්‍රීවරුකුත් නැහැ. වහාම අපි කියනවා කතානායකතුමාට අගමැතිතුමත් එක්ක කතා කරලා ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවලා මේ රටේ තියෙන මලමූසල තත්ත්වය අවසන් කරන්න හින්දුවක් ගන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලීම කරනවා.